දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය ලෞකික ජීවිතයන් උදාහරණයටගෙන පහදලා දෙන්න. දැන් අපි උදේ වරුවේ හුඟා දුරට විග්‍රහ කළා. දුක වැහිලා තියෙනවා අපි බලන්නේ නැති නිසා. විමර්ශනය කරන්නේ නැති නිසා. ආස්වාදයෙන් ඒ කියන්නා වූ ස්වභාවය වහනවා. ඒ දුකට වැඩියේ සුවයි සුවයි කියන හැඟීම පළවෙනි කරනවා. ඒ වර්ණා කරනවා. ඒකේ පිහිල්ලා හිටා මනෝරාජ්‍ය මාව මාව හිතනකොට විඳින දුක පේන්නේ නැහැ. ඒ තියෙන වෙනසක හැටි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මමත්වේ නිසා මගේ කියන හැඟීම නිසා දුක කොච්චර දුරට වැහිලා යනවාද කියලා. අපිටම අපි සිහල ජාතිය අපේම දරුවෙක් අපි හදා ගන්නවා තමගේ පවුලේ. ඒ මවුට මවුගේ කුසේ උපන්න දරුවා පියාට දාව. ඉතින් දරුවා බඩට ආවදා ඉඳන් බොහොම සන්තෝෂෙන් ආදරෙන් හදලා බලලා ඒ වගේ දරුවා ඉප බිහි වුණාට පස්සේ බොහොම සන්තෝෂෙන් ආදරෙන් තමයි හිනාවීමයි ඉන්නේ දරුවා දිහා බලබල. හැබැයි මේ මොහොතක් ගන්න දරුවා මොකද කරන්නේ? නැගිටා ගන්න බෑ. උඩුහුරුව ඉඳගෙන මලමුත්‍රා පහ කරනවා. ඇඟේ අමාරුවක් හැදුනොත් ලෙඩක් හැදුනොත් කියන්න බෑ. කෑ ගහනවා, කෙඳිරි ගන්නවා, දඟලනවා. ඒ මොනවා කරත් ගානක් නැතුව ඒ ඔක්කොම සුද්ධ කරලා බේත් දීලා ඔක්කොම කරලා කණ්ඩ බොණ්ඩ දීලා ඉව ඉවා හදනවා. අන්න අර ද්‍රවිඩ ළමේ පාරේ දාලා ගිහින් තියෙනවා. හැබැයි උඹ හදන්න ඕනේ අරගෙන වෙලා මේ අවාගෙම කිව්වොත් මොකක් වෙයිද? නීතියක් එහෙම පනවල හදන්න හැදුවොත් ඒ අම්මන්ඩි කෙනෙකුට කිව්වොත් එහෙම ඔය මේ ළමයා වෙන කාලේ හරි දීපන් හදන්නේ, මේ ළමයා හදාන් ගෝවාගේ මේවා කිව්වොත් මොකද කියන්නේ? හිතනකොටත් හිරිකිතයි කියනවා. ඒක හරි වැරන්නේ මම මොනවද මොන කරුමියක්ද ඒ වටෙන් දෙන්නේ? මට පුළුවන් ද අනිංග වැටව හදන්න? ඔය අදිවාසයෙන් ඇවිදිලා එවලෙම හිත කීරි ගහිලා ඉවරයි. දැන් අපිට එකකින් දුක පේුණා, එකකින් සැපක් පේනුණා. හැබැයි දෙකම එක වාගේ දුක් දෙකක්. අර පොඩි ළමයා ආදරෙන් හැදුවත් අර මල මුත්‍රා සුද්ධ කරලා හොදලා ඇඳුම් අඳවලා ඔක්කොම කරලා ඒ ළමයට කණ්ඩ බොල්ල දීලා කිරි දීලා උකුලේ තියාගෙන නලෝලා මේ ආදී කරන හැම එකක්ම දුකක් බව පේන්නේ නැහැ. මොකද මගේ පුතා මගේ රත්තරන් වස්තුව ඔය අදහසක් ඇති වෙන මහා ගැඹුරු අල්මකින් ඇවිලා ඉන්නේ. ඔය ඇවිලා ඉන්න තාකල් විඳින එකක්වත් දුක කියලා වැටහෙන්නේ නැහැ. කොළු පැටිය අපේ වාසනාවට උපන්නේ. එහෙම කියකේ ඉනාවි සතුටු වෙවි. අර අසුභිතියත් අදිනවා, මුත්‍රාත් අදිනවා, සුද්ධ කරනවා, ඔක්කොමත් කරනවා. කවුරු හරි අර ද්‍රවිඩ පවුලක ළමයෙක් වේ මගේ ඉඳලා හරි අනාථ වෙලා හරි ඉඳලා හදාගන්න සිද්ධ වුණා තා මේකත් හදපන් ගොවයි කියලා. මොන තරම් නම් හිතල දුකක් එනවාද? මොන කරදරයක්ද මේ? මොකද හේතුව මගේ කරගන්න කැමති නැහැ. ජාතියෙන් වෙනස් මගේ කියලා මගේ බඩේ පාංගි එකෙක් නෙමෙයි නෙමෙයි කා කියලා තමන් දෘෂ්ටි වශයෙන්ම අනුන්ගේ කියන හැඟීමක් ගන්නවා. අනුන්ගේ මම මොකටද හදන්නේ කියලා හැඟීමක් එනවා. දැන් මේක පැහැදිලිව පේනවා. මම කියන මගේ කියන මේ දෘෂ්ටියෙන් ඒ ඇල්මෙන් යුත්තව යම් කෙනෙක් කටයුතු කරනකොට අන්නේ ඒ නිසා නැගෙන චන්දරාගයත් එක්ක අර කියන දෘෂ්ටියත් එක්කලම ඒ දුක වැහෙනවා. ඉන් දුක්ඛාර සත්‍යය දකින්න බෑ. දුක වැහුනහම ඒ දුක විවෘත වෙන්න ඕනේ. විවෘත වෙන්න නම් අපි මම කියලා හිතා ඉන්න, මගේ කියලා හිතා ඉන්න, මගේ ආත්බැව කියලා නැත්නම් සාරත්වයක් තියෙනවා කියලා හිතා ඉන්න දේ තුල අපි හිතන එකේක නෑ කියලා අවංකව දකින්න ඕනේ. මම කිව්වට මම නොවන හැටි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මගේ කිව්වට ඒක මගේ වෙලා නැති හැටි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒ වගේම මොන සාරත්වයක් තියෙනවා කියලාවත් මම කිව්ව එකේවත් මගේ කියන එකේවත් සාරත්වයක් කාටද ලැබිලා තියෙන්නේ, Tamanට ලැබුණාද කියලා නුවණින් විමර්ශනය කරලා බලනකොට ඒක එක්තරා අදහසක් දෘෂ්ටියක් මිසක් එයින් එහාට දෙයක් නැහැ නේ කියලා වැටහෙනවා. අන්න ඉදාටල චන්ද්‍රාගයේ ක්‍රමක්‍රමයේ විදෙන්න පටන් ගන්නවා. විදුනට පස්සේ වෙනා මේ ලෝකේ ප්‍රියයි මනාපයි කියලා කරපු වැඩ හරයක් ඇති දෙයක් නෙමෙයි මේ කරලා තියෙන්නේ ප්‍රියයි මනාපයි කියලා මම කරගෙන මගේ කරෙන්න තියෙන්නේ. කවදා හරි දවසක අස්මී වාණේ කියන සත්වෙනුත් ඔය මම යන හැංගීම දුරු වෙච්ච දාට අපි මෙච්චර කාල සැපයි සැපයි කියලා හිතාගෙන කරපු සියලු වැඩවල තියෙන අංශු මාත්‍රේ පටන් තියෙන දුක වේනවා. එතකොට දුක්ඛාරිය සත්‍ය දකින්න එහෙමයි. ආස්වාදයේ දෙන දෙයක් දුකයි කියලා දැක ගන්න පුළුවන් නම් ඒක ඥානයකින්ම පුළුවන් දෙයක් මිසක් දුක වේදනාවල නෙවතු සුඛ වේදනා පෙන්වන දෙයක් දුකයි කියලා නිකන් දකින්න බෑ. තමන්ගේ හිත පිනවන දෙයක් දුකයි කියලා දකින්න බැරුව යනවා නිකන්. ඒ ආස්වාද මායාව තුරන්ුණාම තමයි දකින්න පුළුවන් වෙන්නේ ඒකේ තියෙන යථා තත්වේ. අපි ඉස්සෙල්ලා කිව්වා කජු මාළුවා කන්න හදාගෙන දුක් විඳින්න හදපු හැටි නමුත් දුක කියලා පේන්නේ නැහැ. ඇයි තව පොඩ්ඩකින් හොඳට පත් පිඟානට බෙදාගෙන හොඳ රහ බලලා කන්න හිතාගෙන ඉන්නේ. ඔය කොහේ හරි ඉන්න කොල්ලෙක් ඇවිදින් හොරේම කුසියට බැනලා කජු මාළුව උස්සගෙන යන්න යනවා. දැන් මොකද වෙන්නේ? එහෙම එකක් එහෙම වුණොත් එහෙම වල්ලා ගන්න බැරි වුණා නම් ඒකත් මහා දාමරික කොල්ලෙක් නම් අනේ වෙච්ච මහන්සිය. මං කොච්චර කජු කිරි ගාගෙනද කජු කැපුවේ? කොච්චර මහන්සියලාද මං කජු කැඩුවේ? දැන් ප්‍රශ්න ඔක්කොම එනවා. එතකම් පිනිච්ච නැති එකක් ඊට පස්සේ පේන්න වෙනවා. ඉඩමක් කලමක් වවනවා. වැවිලා සරුසාරේලා යනවා දැක්කම හරි සන්තෝසයි. මගේ ඉඩම් කෑල්ල දැන් කොච්චර සරුද? ඔහොම සතුටෙන් ඉන්නවා වෙන මහන්සිය දාඩියමගුරු පෙරනවා එකක්වත් ගණන් ගන්නෑ සතුටුයි. පස්සේ දැනගන්න හැම වෙනා තමන්ට දීලා තියෙන හොරෝපුවා නියම අයිතිකාරයා පැත්තක ඔහු ඉදිරිපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? මම මෙච්චර කල් දුක් වේදලා ගල් වැටි බැඳලා කානු කපලා ඔක්කොම කළා ගස් කොළන් හිටවලා සරුසාර කළා හැදුවේ ඕකට දෙන්නද? දැන් හිතෙනවා මුළු වත්තම විනාශ කරලා දාලා යන්න. විඳ දුක ගැන හිතෙනවා. අපරාධේ මම මේකට මෙච්චර වෙච්ච මහන්සිය කියලා හිතෙනවා. හැබැයි කවුරුවත් එහෙම හොරකම් කෙරුවේ නැතුවට අපි කල්පනා නොකරන යථාර්ථයක් තියෙනවා. මොකද්ද? හුස්මක් උඩගෙන පහතරන්නේ කොයි මොහොත දන්නේ නැහැ හොක් කරන් පණ යන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ආව නම් මොකද වෙන්නේ? අපි හිතනවා එහෙම නිඳ ගියා වගේ ඉවරයි කියලා. නමුත් අපි හිතන එක නෙමෙයි වෙන්නේ. මස්ලේකය වැත්ත කර දාලා සමහරවල් වැත්ත කර විසිනවා වගේ වෙන්න පුළුවන්. අයිතිවාසිකම ඉවර වුණා. දැන් කාට කියන්නේ? මේ වත්ත මගේ කියලා හූ කියලා කෑ ගැහුවත් අනික් අයට ඇහෙන්නේ නැහැ. ඒකයි එහෙම සියුම් කය. සමහරවල් පරලෝ එහෙම කයක් ලබාගෙන අර කියන විදිහට ඥාතියින් ඉන්නවා. වටේ හැමතැනම දුවනවා. හැබැයි මේ කිසි දෙයක් අල්ලන්න කරන්න කිසි දෙයක් බෑ. මේ භෞතික ලෝකේ වෙන එකක්. ඒකයි ඊට වෙලා විනාශ එකක්. අපිට මතක නැති වෙන්නේ මොකක් නිසාද? කොතන හරි ගිහිලා චන්දරාගෙන් අල්ලා ගත්තාට පස්සේ අතීතයේ තිබිච්ච අක්කෝ මතක නැති වෙනවා. ඒකත් එක්තරා න්‍යායක හැටි. අපි ඊට ඉස්සෙල්ලා ඒ වගේ දුක් විඳපුවා, වෙහෙස විඳපුවා එකක්වත් මතක නැහැ. මොකක් නිසාද? මේ මිනිස්සේ කියලා ඉපදුනට පස්සේ අපිට ඇසුරු කරන්න ලැබිච්ච ලෝකيات පිරිසත් නිසා අපේ මානසිකත්වයේ ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්ත අල්ලලා ඉන්නේ. ඒ නිසා තමයි අර ඉස්සෙල්ලා පැත්ත පේන්නේ නැත්තේ වෙහිලා ගියේ. ඔකට පුංචි උපමාවක් හදාගන්න මෙහෙම. ඔය පුංචි ළමයි හරි කැමති නයික් නටවනවා දකින්න. නයි පණික කියන කට්ටිය නයි නටවනවා. එතන ඒ වගේම වඳුරෝ හිලව් නටවනවා. ඔය ළමයි හරි ආසයි සත්තුන්ගේ සෙල්ලම් දකින්න. දැන් අම්මා හරි තාත්තා හරි ගෙදරින් කියලා පොඩි පුතාට පුතේ ඉක්මන් කරලා කඩේට ගිහිල්ලා සීනි 500කුයි තේකොළ 100කුයි සන්ලයිට් කෑල්ලකුයි පරිපුඩි මේ 250කුයි අරන් ඉන්නකෝ. ඔක ලියන්න දෙයක් මතක තියාගෙන යන්නකෝ. ඉතින් අල්ලාම යන ගමන් කිය කියනවා. සීනි 500යි තේ කොළ 100යි ඉතින් පරිපුද 150යි ඔහොම කිය කිය යනවා යනකොට දකින්න කවුරු හරියන් අලාව පිවින සද්දි බලනකොට එක නායක නටවනවා එහෙම නැත්නම් වඳුරෙක් ඉතන තියාගෙන සෙල්ලම් කරනවා කට ඇරගෙන ඒ දිහා බලා ඉන්නවා ටිකක් වෙලා දැන් ළමයාට මතක නැති වෙනවා ටිකෙන් ටික මම මොකද මේ අකඩේ පැත්තේ ආවේ කියලා අර දර්ශනේ දිහා බලා ඉඳලා ඉඳලා අන්තිමට කවුරු හරි මතක් වලොත් එහෙම අන්න ෆෝටුවක් අරන් උඹේ තාත්තා එනවා මේක කඩේට යව තබාවේ නැහැ කියලා මේක රස්ති ආදි වෙනවා කියලා ගහන්න දෙනවා කිව්වොත් එහෙම විදාහට බලනවා දුර කඩේට එන මොනවද මට ගේන්න කිව්වේ බලපුවහම එකක් මතකයි දෙකක් නැත්තම් මතකයි අනික මතකත් නැහැ අමතක වෙනවා ඒක අත්දැකීමක් තියෙන දෙයක් මොනවාට හරි බොහොම තදින් හිත බැඳුනොත් ඒ විලාදී ඊට ඉස්සෙල්ලා තිබුණ විශේෂ දේවල් මතක තියාගත්ත දේවල් අමතක වෙනවා ඒ කාම ඡන්දේ හැටි ව්‍යාපාදියත් එහෙමයි තීන මිද්ද උද්දච්ච කුකුච විදිකිච්ඡා කියන මේ නීවරණ පහේ හැටි එහෙම තමයි යම් හිතක ওই ටික මතු වුණොත් අර අතීත සිද්ධි ඔක්කොම අමතක වෙනවා අමතක වුණාට පස්සේ මතක නැහැ කොහේද හිටියේ කොහේ ඉඳලා ආවද එහෙම ලෝකයක් තිබුණාද පෙර භවයක මැරිලා අතර කොහත් හිටියාද මාත් ඉබඳු අත්බැවක් ලබාගෙන හිටියාද නැත්නම් ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ එකක්වත් මතක නැහැ ඔන්න ඔය මතකේ නැගින ක්‍රමයක් තමයි ඔය නීවරණ පහම දුරු වෙලා මානසිකත්වයේ සුද්ධ ඒකාග්‍රතාවයකට පත් වෙන අවස්ථාවක් දෙනවා චතුර්ථ ධානයයි කියලා ඔන්න ඒ චතුර්ථ ධානයට පත් වෙලා ටිකෙන් ටික ප්‍රගුණ කරගත්තාම අර වැහිලා තිබිච්ච ස්වභාවය අහක් වෙලා ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික දැයින්ද පෙනින්ද පටන් ගන්නවා අර නොපෙනෙන පැත්තේ ලෝක තමන් හිටපු හැටි මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා අන්න එහෙමනොත් තමයි තේරෙන්නේ අනේ ඇත්තට මම කියලා මගේ කියලා ගොඩ ගහගන්න හැදුවට කිසිම තැනක බැරි වෙලා තියෙනවනේ එහෙම එකක් කරන්න ඒ වගේ මේ අත්බැව්වල මේ මස්ලී කයෙන් අහක් වෙලා පැත්තකට විසිරිච්ච අවස්ථා කොච්චර තිබුණාද ඒ විලාසිතී වෙච්ච අසරණතාවයේ කොච්චරද මම කියපුවා මගේ කියපුවා එකක්වත් මම වෙච්ච නැති මගේ වෙච්ච නැති හැටි පැහැදිලිව පේන අවස්ථාවක් එනවා ඔක හරිය දුර්ලභ දෙයක් ඒ හැකියාව දුර්ලභයි යම් කෙනෙකුට එහෙම වාසනාවක් පහළ වුණා නම් තේරුම් ගන්න දීපන් ධානයක් ලැබිලා දිවසක් පහළ වෙන මාත්‍රයක් හරි පහළ වෙන අභිඥාවක් ලැබුණා නම් ඒකත් ලොකු වාසනාවක් අර දෘෂ්ටි දුරු වෙලා අනේ මේකද සසර කියන්නේ මේක බොරුවක් නෙවෙයි නේද බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ බොරුවක් නෙවෙයි නේද මේ සසර ගමන මම කරන්න ඇතුළට බැරි වෙලා යන හැටි මේ ගමන මරණයෙන් කෙලවර වෙන්නේ නැහෙනි කරන ලද පින්පව් අනුව අවිද්‍යාවට අනුකූලව සසර ගමනේ විවිධාකාර අත්බැව්වල යන හැටි කරගෙන හැටි පේන්න පටන් ගන්නවා මෙහෙම පෙන්වනා තමයි මතක් වෙන්නේ මොනතරම් වාසනාවක්ද මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් හම්බ වුණ එක කියලා අන්න එතකොටයි මේ දුක කියන එක වැටහෙන්නේ එතකම වැටහෙන්නේ නැහැ හරි අමාරු දෙයක් ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ලෝකේ සාරයි කියන හැඟීමේ යම්තා බදාගත්තද ඒක අසාරයි කියලා දකින්ද අසාරයි කියන එකයි ඇත්ත සාරයි කියන එක මුලාව නමුත් අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ මුලාවේ අන්නේ මුලාව දුරු කරගත්තොත් පුළුවන්කම ලැබෙනවා අසාරත්වයේ දකින්නකොට චන්දරාගයේ දුරු වෙනවා චන්දරාගයේ දුරු වෙනකොට යම් ගැටෙන ස්වභාවයක් තිබුණා නම් නැත්නම් ව්‍යාපාදයක් තිබුණා නම් ඒකත් දුරු වෙනවා ඒ දෙක දුරු වෙනකොට හිත ආලෝකයි ඇලීම් ගැටීම් දෙක නිසා තිබිච්ච අඳුර නැති වෙනකොට ආලෝක වෙනකොට තීන මිද්දේ දුරු වෙනවා මොනවට ලොකුකම් කළාද මොනවද මේ වටිනා දේ කියලා තිබිච්ච අදහස් නැති වෙනකොට හිස් දේකට මොනවද අපි මෙච්චර දැඟලුවේ කියලා උද්දච්ච කුකුච්චේ දුරු වෙන්න පටන් ගන්නවා දේශනා කරපු ධම ඇත්ත නේ කියලා Tamanthram අධ්‍යක්ෂකම දුව පේනකොට විතිකිච්ඡාවක් අහලක වාසී දෙන්නේ නැහැ මෙන්න මේ ක්‍රමයට නීවරණ දුරු වෙවි සුද්ධ වෙනකොට තමයි ධම පහළ වෙන්නේ හේතු වෙන්නේ ඉතින් හැකි තරම් දුරට ලෝකෙට ඇලෙන්නේ නැතුව දහම තුළින් විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕන ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් දුක පිළිබඳව දුකට හේතුව ඔය කියන කාරණා දැන් මෙච්චර කලොත් ඔක විග්‍රහ කරලා දුන්නා. ඉතින් මේ අනුව තේරුම් ගන්න.